ඔය අද හම්බ වුණ පොතේ තියෙන අනිච්ච සංඥා සූත්‍රය කියලා එක. ඒක සංයුත්ත නිකායේ තියෙන සූත්‍රය. ඒකේ විශේෂය තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේම අහනවා මේ කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද කෙලෙස් දුරු වෙන්නේ කියලා. එතකොට මේ සූත්‍රයේ තියෙන විශේෂය තමයි බුදුරජාණන් වහන්සේම ඒක ප්‍රශ්න කරලා උන්වහන්සේම ඒකට උත්තරේ දෙනවා. කතං භාවිතාච භික්කවේ අනිච්ච සංඥා කතං බහුලී කතා. කොහොම භාවිතා කරන අනිච්ච සංඥාවද, කොහොම බහුලව භාවිතා කරන අනිච්ච සංඥාවෙන්ද සබ්බං කාමරාගං පරියාදීති. සියලු කාමරාග දුරු වෙති. සබ්බං රූපරාගං පරියාදීති. සියලු රූපරාග දුරු වෙනි. සබ්බං භවරාගං පරියාදීති. සබ්බං අවිජ්ජං පරියාදීති. සියලු අවිද්‍යාව දුරු වෙනි. සබ්බං අස්මිමානං පරියාදීති. සමෝහං තීවර ඉතුරුවක් නැතුවම ඒ සියල්ල දුරු වෙන්නේ කොහොමද? අස්මිමානය කියන එක, අවිද්‍යාව, ඒවා දුරු කරලා දමන්න පුළුවන් කොහොම වඩන අනිච්ච සංඥාවෙන්ද කියලා ප්‍රශ්න කරනවා. ඒත් අනිච්ච සංඥාව වඩන්න කියනවා රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංකාර ගැන, විඥානය ගැන. ඔයගොල්ලෝත් අහලා තියෙනානේ ත්‍රිලක්ෂණයේ අනිත්‍ය වඩන්න ඕන කියලා. ඒකට දැන් බුදුරජාණන් වහන්සේ කියන අනිත්‍ය මොකක්ද? මේ රූපේ අනිච්ච සංඥාව වඩන්නේ නැහැ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන එක. ඒ කියන්නේ මේ කරුණු තුනක් ගැන දේශනා කරනවා. මොනවාද? දැන් රූපේ අනිච්ච සංඥාව වඩන්න නම් කරුණු තුනක්. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන ඔන්නයි කරුණු තුන බලන්න තියෙනවා. මොකද්ද මේ ඉති රූපං කියන්නේ? රූපය කියන්නේ මොකද්ද? දැන් අපි මොකක් හරි දෙයකට රූපයක් කියනවනේ, අන්න ඒක තමයි ඉති රූපං. සමහර විට අපේ ශරීරයක රූප කියනවා නේද? අනිත් ශරීරයක රූප කියනවා. ඔය එළියේ තියෙන සේරම අපි රූප විදිහට නේද හඳුන්වන්නේ? මේස, පුතු, පැදුරු, ඒ සේරම රූප නේද? ඈ? එළියේ කෑ ගහන කාක්කත් රූපය. ඉති රූපම් මෙන්න මේකයි රූපේ. අපි සාමාන්‍යයෙන් පිළිගන්න රූප. ඉති රූපන් රූපය කියන්නේ මොකද්ද කියන එක. ඒ රූපම තමයි අපි තව විදිහට අර විස්තර කරන්නේ සතර මහා ධාතු උපාදාය රූප කියලා හැම කියන්නේ. ඒ සාමාන්‍ය අපි රූප කියලා හඳුන්වන දේවල්. හරි? ඉති රූපම් මෙන්න මේකයි රූපේ. ඒක සාමාන්‍යයෙන් ලෝකයා රූපය කියලා පිළිගන්න දේ. ඊළඟට තමයි අන්න මේ භාවනාව කරන්න ඊළඟට ඒ රූපය ගැන හොයන්න දෙයක් කියනවා. මොකද්ද? ඉති රූපස්ස සමුදය. මෙන්න මේ රූපයේ සමුදය මොකද්ද? දැන් පළවෙනි දේ රූපේ මොකද්ද කියන එක. දෙවෙනි එක තමයි ඒ රූපේ සමුදය මොකද්ද? මොකද්ද මේ සමුදය කියන එක? රූපයක් හැදුනේ කොහොමද, නැත්නම් හටගත්තේ කොහොමද කියන එක තමයි මේ දෙවෙනියට බලන්න. පළවෙනි දේ රූපේ කියන්නේ මොකද්ද? දෙවෙනි එක තමයි ඒක හටගත්තේ කොහොමද? ඒක හැදුනේ කොහොමද කියන එක බලනවා. සමුදය හොයා ගන්නවා. ඒක රූපස්ස සමුදය. තුන්වෙනි එක තමයි අත්ථගමෝ කියන්නේ ඒ රූපේ නැතිවීම. නැතිවීම කියනකොට තේරුම් ගන්න ඒක ලෝකෙටයි විදිහනම් අපි හටගත්තු දේ නැති වුණා කියන එක. ලෝකෝත්තර දර්ශනයේදී ඊට වඩා එහාට යනවා ඒ රූපේ පටිච්ච සමුප්පන්න බව. මොකද්ද පටිච්ච සමුප්පන්න බව කියන්නේ? මේ ඇති කල්ලි මේ වෙයි. හටගන්න හේතු තියෙනකොට ඵලය තියෙන. හේතු නැත්තම් ඵලයක් උපදින්න විදිහ නැහැ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ග්‍රහේ පටිච්ච සමුප්පන්න ස්වභාවය කියන්නේ හේතුවයි ඵලයයි අතර සම්බන්ධය නේද? සමුදය කියන හේතුව තියෙනකොට ඵලය තියෙනවා. සමුදය නැත්තම් ඵලයක් හටගෙන නැහැ. ඵලයක් ගැන කතා කරන්න බැහැ. මොකද හටගන්න හේතු නැහැ. විනස්යෙන් අසති ඉදන් අහෝති කියන ධර්මතාවය. යන්නේ ඒ හිතෙන්දි තමයි මේ අත්තංගමය කියන එක රූපේ නැතිවීම කියන එකට ඒ ලෝකෝත්තර දර්ශනයේ තේරුමයි. නැත්ත අපි හිතන්නේ මේ තියෙන දේ නැති වුණා කියලා. තියෙන දේ නැති වුණා කියන එක ලෝකෙට අයිති කතාවක්. ඇත නැත. අනේ දැන් තියෙනවා තව ටිකකින් නැහැ. නේද? ඒකට ඒක ලෝකෝත්තර දර්ශනේ නෙමෙයි. තියෙනවා කිව්වත් ලෝකෙට අයිති නැහැ කිව්වත් ලෝකෙට අයිති. ඒ ලෝකෙට අයිති මතවලින් එහාට යන්න නම් පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න. මොකද්ද පටිච්ච සමුප්පන්න බව කියන්නේ? මේ ඇති කල්ලි මේ වේ, මේ නැත්තම් කොහොම වෙන්න බැහැ කියන ධර්මතාවය. ඒකට මේ අපි දන්න හැම රූපයක්ම පටිච්ච සමුප්පන්නයි. දැන් ඒක ඔව් ඇයි පටිච්ච සමුප්පන්නයි කියන්නේ? හේතු නිසා හටගත්ත. හේතු නිසා හටගත්ත ඒවට වෙන වචනයක් කියනවා. සංකත සකස් වෙන දේවල් සංකාර කියන්නේ. සංකාර කියන්නේ හේතු නිසා හටගත්ත. පටිච්ච සමුප්පන්න කියනකොට දැන් හේතු නිසා හටගත්ත විතරක් නෙවෙයි. අනහරි. හේතුවෙන් ඵලය වෙන් කරන්න බෑ. හේතුව තියෙනකොටමයි ඵලය. මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවය. හේතුව නැත්තම් ඵලයක් උපදින්නේ නැහැ. ඵලයක් හේතුව නැතුව ඵලය තියාගන්න يعني හේතුවෙන් ඵලය වෙන් කරන්න බෑ කියන්නේ ඒකයි. හේතුව නැතුව ඵලයක් ඉතුරු කරන්න බෑ. දැන් අපි නිකන් හේතුඵල කිව්වොත් හේතුව වෙනම ඵලය වෙනම කතා කරන්න පුළුවන්. ලෝකෙටයි හේතුඵල සම්බන්ධයි. අපි හාල් නිසා බත් කියනවා නේ. හාල් හේතුවෙන් බත් උපදිනවා නේද? බත් වලට හේතුව හාල්නේ. හැබැයි ඒ උපමාව දැන් පටිච්ච සමුප්පන්නද නැහැ. ඒක හේතුඵල ගතිය තියෙනවා. හේතුඵල වුණාට ඒක පටිච්ච සමුප්පන්න නැහැ. ඇයි? හාල් තියෙන්න පුළුවන් බත් නැතුව. බත් තියෙන්න පුළුවන් හාල් නැතුව. හාල් හින්දා තමයි බත් උපදින්නේ. ඒ වුණාට එක තැන හාලුයි බතුයි දෙකම නැහැ. බත් තියෙනකොට හාල් නැහැ, හාල් තියෙනකොට බත් නැහැ. ඒ හේතුවටයි ඵලයටයි වෙනම තියෙන්න පුළුවන් නේද? හාල් වලට කඩේ තියෙන හාල්, එතන බත් නැහැ. ඊළඟට අපි බත් පිඟානක් ගත්තොත් ඒකේ බත් තියෙනවා, හාල් තියෙනවද එතන? නැහැ. එතකොට හේතුවෙන් ඵලය වෙන් වෙලා නේද? හේතුවෙන් ඵලය වෙන් වෙලා වෙනම තියෙන්න පුළුවන්. ඵලය නැතුව හේතුවට තියෙන්න පුළුවන්, හේතුව නැතුව ඵලයට තියෙන්න පුළුවන්. හාලුයි බතුයි ගත්තාම ඒක එතකොට පටිච්ච සමුප්පන්න බව නෙවෙයි. පටිච්ච සමුප්පන්න භවයේදී තියෙන ඕන ලක්ෂණය තමයි මේ ඇති කල්ලි මේ වේ. එහෙනම් හාල් තියෙන තැනම බතුත් තියෙන්න ඕන. ඈ ඒතර එහෙනම් ඒ උපමාව ගැලපෙන්නේ නැහැ පටිච්ච සමුප්පන්න බව විස්තර කරන්න. නේද? ඒකට ගැලපෙන උපමාවක් කියන්න බලන්න. හේතුව තියෙනකොටම ඵලය තියෙන උපමාවක් හෙවණැල්ල. දැන් අපි අතක හෙවණැල්ල ගත්තොත් හෙවණැල්ල තියෙන වෙලාවේ හෙවණැල්ල හැදෙන්න හේතු උන අතයි ආලෝකය ලයිට් එකයි දෙකම තියෙන්න ඕන නේද? ඉස්සෙල්ලා අතයි ආලෝකය තිබිලා පස්සේ හෙවණැල්ල උපදිනවද? නැහැ. දැන් හෙවණැල්ල වෙන් කරලා වෙනම ගන්න පුළුවන්ද අතයි ලයිටුයි නැතුව? බැහැ. එහෙමමයි. හේතු තියෙන කොටමයි ඵල. හේතු නැත්තම් ඵලය තියෙනවද? හේවණැල්ල තියෙනවද? නැහැ. ඉතින් හේතු නැතුව ඵලයට විතරක් පවතින්න බෑ. දැන් අතයි ආලෝකෙයි නැත්තම් හේවණැල්ල පවතින විදිහ නැහැ. හේතුන්ගෙන් ඵලය වෙන් කරලා තියන්න බෑ. හරි. ඒ හේතු තියෙන තැනමයි, හේතු යෙදෙන තැනමයි ඵලය උපදින්නේ. හේතුන්ගෙන් තොරව ඵලයකට පවතින්න බෑ. ඵලය වෙන් කරන්න බෑ හේතු. හේවණැල්ල ඇතිවීම නැත්තම් ඔය දැන් මේ ලයිට් එකක් දිහා බැලුවාම ඒකේ පාටක් තියෙනවනේ, සුදු පාට හරි කහ පාට හරි, නේද? පත්තු උඩහම එතන ඒ සුදු පාට තියෙන. පත්තුනේ නැත්තම් එහෙම පේන්නේ නැහැ නේ. ඒ පාට තියෙන්නේ ඒ පත්තු වීම තුල දැල්වෙන එතනම. ඒකට දැල්ලක පාට අපිට වෙන් කරලා ගන්න බෑ. කහ පාට පහන් දැල්ලක් තියනවා නම් දැල්ලෙන් වෙන් කරලා ගන්න පුළුවන්ද කහ පාට කියන එක? දැන් මේ ඇතිකල්ලි මේ වේ කියලා කියන්න වෙනව නේද? දැල්ල තියෙනකොට ඒ පාට තියෙනවා. දැල්ල නැත්තම් කහ පාට ගැන කතා කරන්න බැහැ. ඉමස්මින් අසති ඉදන් අහෝති. සමුදේ නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බැහැ. ඵලයේ ඉපදිලා නැහැ. දැන් අපිට කහපාට නැති වුණා කියන්න නෙවෙයි, ඉපදිලා නැහැ. ඇයි? දැල්ල නැහැ. සමුදේ ඉපදිලා නැති හින්දා ඵලයේ ඉපදිලා නැහැ. සමුදේ ඉපදුනත් ඵලයක් උපදිනවා. ඉමස්මින් සති ඉදන් නොති, ඉමස්මින් අසති ඉදන් නහෝති. සමුදය නැත්තම් ඵලය තියෙන්න බැහැ. මොකද ඒක තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. එතකොට අන්න තේරුම් ගන්න ලෝකෙට අයිති හේතුඵල කතාවට වඩා වෙනස් දෙයක් මේ බුදුදහමේ පටිච්ච සමුප්පන්න බව කියන්නේ. හේතුඵල අතර සම්බන්ධයක් කියනවා. ඒකේදී කියන්නේ මේ හේතුව තියෙන තැනම ඵලය තියෙන්න ඕන. වෙන් කරන්න බෑ. ඒවා පෙරපසු වෙන්නත් බෑ. තියෙනවා. හේතුව තියෙනවා නම් ඵලය තියෙනවා. දැන් දැල්ල තියෙනවා නම් ආලෝකේ තියෙනවා. නැත්නම් දැල්ල තියෙනවා නම් ඒ දැල්ලේ පාට තියෙනවා. ඒක දැල්ලට කලින්වත් පස්සේවත් කතාවක් නෙවෙයි. නේද? මේ දෙක එකට යෙදෙන්නේ. අනේ එකට යෙදෙන ගතිය තමයි ඉමස්මින් සති ඉදන් හොති. ඉමස්මින් අසති ඉදන් නහොති. ඒ නැත්තා එකක්වත් නැහැ. හේතුව තිබිලා ඵලය නැහැ කියන්න බෑ. ඵලය තිබිලා හේතුව නැහැ කියන්න බෑ. ඒ දෙක කතා කරනා නම් එකට මේ ඇතිකලි මේ වේ කියන ධර්මතාවය. අනෝ ඒ ධර්මතාවය තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. කියන්නේ පටිච්ච සමුප්පන්න බව. දැන් අපි දන්න ඕනම රූපයක් පටිච්ච සමුප්පන්නයි කියනවා. ඊට කලින් කියනවා ඒවා සංකතයි කියලා. සංකතයි කියන්නේ යන්න හේතුවකින් හටගත්ත හේතු ඵල හේතුපත්යෙන් උපන්නා කියන එකට සංකතයි කියනවා. සංකත විතරනේ පටිච්ච සමුප්පන්නයි කියනවා. ඒ කියන්නේ හේතුව නැතුව ඵලය තියෙන්න බැහැ. මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවයට යට පටිච්ච සමුප්පන්නයි. එතකොට මේ හැම රූපයක්ම සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒක තමයි ඇත්ත තත්ත්වය. සාමාන්‍ය කෙනාට ඕක පේන්නේ නැහැ. ඔව්. පටිච්ච සමුප්පන්න බව දැක්කොත් තමයි ධම දැක්කම. පටිච්ච සමුප්පන්න බව දැක්කොත් තමයි ධම දැක්කම. එතකොට දැන් ඔන්න රූපක පටිච්ච සමුප්පන්න බව දකින්න නම් රූපය දිහා විතරක් බලන් හිටියට හරියනවද? නෑ. තව මොකද්ද දකින්න ඕනේ? ඒ රූපය සමුදය. ඒ රූපය හටගත්තේ කොහොමද කියලා දකින්න. දැන් රූපයක් පටිච්ච සමුප්පන්න බව දකින්න නම් අනිවාර්යෙන් ඒ රූපේ හටගත්තු හැටි හොයා ගන්න වෙනවා. ඒ හටගත්තු හැටි කියන එකට වචනේ තමයි සමුදය. ඒ රූපේ සමුදය, ඉති රූපස්ස සමුදය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය තමයි දැන් අනිච්ච සංඥාවේදී පෙන්වන්නේ රූපය ත්‍රිසංග දකින්න නම් ඒ රූපේ අනිච්ච සංඥාව වඩන්න. කොහොමද වඩන්නේ? ඉති රූපං ඉති රූපස්ස සමුදය. මේකයි රූපය. මෙන්න මේකයි ඒ රූපේ සමුදය කියලා හොයාගන්න. ඒ බුදුහාමුදුරුවෝ කියපු අනිච්ච සංඥා. රූපයක් තියෙනවා නම් ඒ රූපේ සමුදය හොයාගන්න. ඒ සමුදය දැක්ම තුල තමයි අත්ංගමේ රූපේ නැතිවීම දකින්න පුළුවන්. සමුදය නැතුව අපි රූපේ නැති වෙනවා කිව්වොත් එහෙම ඒක ලෝකෙට අයිති කතාවක්. සමුදය හොයාගන්න නැතුව රූපේ හටගත්ත නැති වුණා කිව්වොත් එතන පටිච්ච සමුප්පන්න බවක් දකින්න බැහැ. පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න නම් සමුදය හොයාගන්න ඕනේ. සමුදය කියන්නේ ඒක හටගත්තේ කොහොමද කියලා. එතකොට මේ සමුදයේ ඵලයේ අතර සම්බන්ධයේ අනුව තමයි පටිච්ච සමුප්පන්න බව උපේන්නේ. මේ ඇතිකලි මේ වෙයි, මේ නැත්තම් කොහොම වෙන්න බෑ කියන. දැන් අපි ওই තියෙන ශරීරයක් ගත්තොත් ඔයගලන්ට මාව පේනවනේ මගේ ශරීරය නේද? එතකොට ඒ ශරීරය, ඒ කය නේද? ඒ කය ඔයගලන්ට දැන් මගේ කය අජ්‍යත්තද බහිද්දද? බහිද්දයි නේද? ඔයගලන්ට මගේ ශරීරය බහිද්ද රූපයක් නේද? බහිද්ද රූපය. බහිද්ද රූපයක්. දැන් ඒ රූපේ සමුදය හොයන්න කිව්වොත් රූපේ අංච සංඥාව වලනන රූපය කියන්නේ මේ ශරීරය. ඊළඟට ඉති රූපස්ස සමුදය. අනිච්ච සංඥාව වඩන්න බුදුහාමුදුරුවෝ කියන්නේ ඕකේ සමුදය හොයාගන්න. මොකද්ද එතකොට මේ රූපේ සමුදය? මේ ශරීරය හැදුනේ කොහොමද කියලා හොයන්න. එතන මූලිකවම හොයන විදිහ තමයි ආ ශරීරයක් තියෙනවා. ඔය ශරීරය හැදිලා තියෙන්නේ මෙන්න මේ කොටස් එකතු වෙලා. කෙස් ලොම් නියදා සම්ස්නහර නේද? දෙතිස් කුණුපයක් එකතු වෙලා තමයි ශරීරය හැදිලා තියෙන්නේ. දැන් බලන්න ඒ ශරීරයේ හැදුන සමුදය හම්බ වුණේ තමන් තුලින්ද බාහිරෙන්ද? දෙතිස් කුණුපේ තියෙන්නේ තමන් තුලද බාහිරේද? දැන් මගේ ශරීරයේ හැදුන කෙස්ලොම් නියදක් තියෙන්නේ කොහෙද? බාහිරේ. ශරීරේ තියෙන තැනමනේ මේ ටික තියෙන්නේ. එතකොට මේ සමුදය හම්බුනේ තමන් තුලින්ද? නැහැ, බාහිරේ. නැහැ. එතකොට මේ මූලික භාවනාවේදී අපිට අහුවෙන්නේ හැදිච්ච හැටි මේ කොටස් ටිකක් හම්බ වෙන්නේ බාහිරේ. ශරීරේ තියෙන්නේත් බාහිරේ. ඒක හැදිච්ච කෙස්ලොම් නියදක් තියෙන්නේ බාහිර. නේද? ඊළඟට තව භාවනාවක් තියෙනවා. කෙස්ලොම් නියදත් හැදිලා තියෙන්නේ මොනවයින්ද? සතර මහා ධාතු. නේද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුෙන් තමයි කෙස්ලොම් නියදත් හැදිලා තියෙන්නේ. දැන් මේ සතර මහා ධාතුව තමයි සමුදය. ඵලය තමයි මේ කොටස් නේද? කෙස්ලොම් නියද. දැන් ඔන්න කෙස්ලොම් නියදක් තියෙන්නේ කොහෙද? බාහිරේනේ හැම්බුනේ. ශරීරේ තියෙන තැනනේ. ඒව හැදිච්ච සතර මහා ධාතුක තියෙන්නේ කොහෙද? ඒකත් බාහිරේනේ. එහෙනම් තාම සමුදේ හෙව්වේ තමන් තුලින්ද බාහිරෙන්? බාහිර. එළිය. එතකොට බුදුහාමුදුරුවෝ සමුදේ හොයන්න කියන්නේ තමා තුලි නේද? එහෙනම් තාම දහමට ආවේ නැහැ, ආර්ය මාර්ගයට ආවේ නැහැ. ඒ වුණාට ওই ටිකත් වඩන්න කියනවා නේද? සතිපට්ඨාන සූත්‍රය පටන් ගන්න හරියේ ওই ටිකක් තියෙනවා. කායනපස්සන. එතකොට ඒක තේරුම් ගන්න තාම සමුදේ එළියෙන් හොයනවා නම් තාම ආර්ය මාර්ගය නෙමෙයි, ආර්ය දර්ශනය නෙමෙයි. ලෝකෙට අයිති කෙනෙක්, ලෝකෙට අයිති විදිහට බලන කෙනෙකුට දැනගන්න පුළුවන් ටිකක් තමයි ඔය හොයාගත්තේ. ශරීරයක් තියනවා නම් ඒකේ මෙන්න මෙහෙම කොටස් ටිකක් තියෙනවා. ඒ කොටස් වලත් මෙන්න මෙහෙම කුඩා ಜಾති ටිකක් තියෙනවා. සතර මහා ධාතු. නැත්තම් වට රූප කලාප කියලා කියනවා. හරි. දැන් කොහොමද අපි තමන් තුලින් සමුදය හොයන්නේ? දැන් ඔය හෙව්වේ බාහිරින්. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියන එක තමන් තුලින් හොයන්න. දැන් අන්න ආයතන පැත්තෙන් හොයන්න ඕන. එතකොට මොන ආයතන වලින්ද ඔය රූපේ තියෙනවා කියලා දැනගත්තේ? දැන් මගේ ශරීරය තියෙනවා කියලා ඔයගොල්ලෝ දැනගත්තේ මොන ආයතන වලින්ද? ඇහෙන් දැක්කා, සිතෙන් සිතුවා. මොන ආයතනද එතකොට? චක් ආයතනයයි මන ආයතනයයි. චක් ආයතනයයි මන ආයතනයයි. ඊළඟට බලන්න ඒ ආයතන වලින් එකක් හරි වැඩ කළේ නැත්නම් ඕක දැනගනින්. ඇහැ වැඩ කළේ නැත්නම් මේ ශරීරේ තියනවා කියලා දැන් දැනගනින්ද? නැහැ. ඇහැ දෙන්නේ නැත්නම් එහෙම දැනගන්න බෑනේ. බෑ. පේන දේ ගැන කල්පනා කළේ නැත්නම් ඔය තියෙන ශරීරයක් කියලා දැනගනින්ද? ඒත් දැනගන්න. නේ. එතකොට ওই බාහිර ශරීරේ තියනවා කියලා දැනගන්න අපිට ආයතන දෙකක් උදව් වුණා. ඇහැයි හිතයි. ඒ දෙක වැඩ කළේ නැත්නම් ওই දැනුවත් වීමට අපි එන්නේ නැහැ. නේද? එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන ඔන්න ආයතන විදිහට බලන්න. අපි ආයතන දෙක හොයාගත්තා. මොනවාද? චක් ආයතනයයි මන ආයතනයයි. ඊළඟට බලන්න ඕන දැන් චක් ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද? මන ආයතනෙට කරන්න පුළුවන් මොකක්ද ඒගොල්ලන්ගේ හැකියාව. දැන් ඇහැට පුළුවන් එක වැඩයි කරන්න. මොකද්ද? පෙනීම, දකින්නේ. ඇහැට පුළුවන් දකින්න විතරයි. නේද? දැන් කනට පුළුවන් මොකක්ද ඇහුවොත්? අහන්න විතරනේ පුළුවන්. ඊට වඩා දෙයක් කනට කරන්න පුළුවන්ද? බැහැ. ඒකයි තමයි ඇහැට කරන්න පුළුවන් එක වැඩයි. මොකද්ද? දකින්නේ. කනට කරන්න පුළුවන් එක වැඩයි අහන්නේ. ඒක කියන දිට්ට සුත. දකින්න එකට කියනවා දිට්ට කියලා. අහන එකට කියනවා සුත. අපේ නාසයට පුළුවන් මොකද්ද? දැනීමක් දෙන්න. ගඳ දැනෙන. දිවට පුළුවන් රස දැනෙනවා, දැනීමක් දෙන්න. කයටත් පුළුවන් ස්පර්ශ දැනෙනවා. නේ? දැනීම. දැනීම කියන එක නේද ඔය ආයතන තුනට පුළුවන්. දැනෙනවා විතරයි. ගඳක් දැනෙන්නේ නැහැ. දැනීම විතරයි ඇත්තටම පුළුවන්. එතකොට මේ ආයතන තුනට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. ඒ දැනෙන්නේ මොකද්ද කියන එක නෙවෙයි, දැනීමක් දෙන්න පුළුවන්. හරි, ඒ කීපේ. නාසයෙනුත් දැනීමක් දෙනවා, දිවෙනුත් දැනීමක් දෙනවා, කයෙනුත් දැනීමක් දෙනවා. ඒ දැනීම කියන එකට පාලියෙන් මොකද්ද කියන්නේ? මුත. මුත කියලා. දිට්ඨ සුත මුත. ඒ දැනීම දෙන ආයතන තුනක් තියෙනවා. අනාද ආයතන තුනේ නාසය දිව කය. ඒ ආයතන තුනේම කරන්නේ මුත කියන එක. එහෙනම් දිට්ට, කනෙන්නම් සුත, නාසය දිව කය කියන තුනෙන් මුත දැනීම. දැනීමක් දෙන්න තමයි ඒ ආයතන තුනට පුළුවන්. හිතට පුළුවන් දැනගන්න නේ. හිතට පුළුවන් දැනගන්න. ඒ දැනගන්න එකට කියනවා විඤ්ඤාත. නේද? හිතට පුළුවන් දැනගන්න විඤ්ඤාත. එතකොට වැඩ හතරයි පුළුවන් ආයතන හයක් තිබුණා. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. ඔය හතරට වඩා මොකුත් කරන්න බෑ ඒකුල්ලන්ට. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම. හිතෙන් කරන්නේ දැනගන්න. විඤ්ඤාත කියන්නේ. දැන් බලන්න ඔන්න ඒ හයත් එක්ක තමයි ඒ ආයතන හයට කරන්න පුළුවන් වැඩ හතරයි තියෙන්නේ. දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා. ඊට වඩා දෙයක් ඒ ආයතන හයට කරන්න බෑ. හරි. හැබැයි අපි හිතනවා ඒ ආයතන වලට ඊට වඩා දෙයක් පුළුවන් කියලා ලෝකෙටයි. මොකද්ද පුළුවන් කියලා හිතන්නේ? එළියේ තියෙන ඒවා දැනගන්න පුළුවන් කියලා අපි හිතනවා. එළියේ තියෙන ඒවා අත්දකින්න පුළුවන් කියලා අපි හිතනවා. හැබැයි ඒ බුදුහාමුදුරුවෝ පෙන්නන ඒකල්ලන්ට පුළුවන් ඔය හය විතරයි. මොනවාද? දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියන හතර. එතකොට දැන් ඕගොල්ලෝ පටන් ගන්නකොට දැන් මගේ ශරීරය මෙන්න මෙහි එළියේ තියෙනවා ශරීරයක්. ශරීරය කියලා රූපයක් එළියේ තියෙනවා නේද? දැන් ඒක දැනගත්තේ මොන ආයතන හරහද? චක්කායතනයයි මන ආයතනයයි. ඔය ආයතන දෙක විතරනේ වැඩ කළේ. දැන් බලන්න චක්කායතනෙට කරන්න පුළුවන් වැඩේ මොකද්ද? කෘත්‍ය දකින්න. ඇහැට පුළුවන් දකින්න විතරයි. ඇහැට පුළුවන් ද එළියේ තියෙන රූප හදන්න? බැහැ. කනට පුළුවන් අහන්න විතරයි. කනට පුළුවන් ද එළියේ තියෙන රූප හදන්න? බැහැ. නේ. මොකද සද්ද ඇහෙනකොට බස් එකක් කියලා හිතෙනවා අපි. ඒ රූපේ හැදුවේ කවුද? දස් එක. කනද හිතද? කණෙන් කරන්නේ සද්ද අහන එක විතරනේ, අහන එක විතරනේ. දස් එකක් හැදුවේ හිතනේ, සද්ද ගැන හිතන්න ගිහිල්ලා නේ. ඒතර බස් එක කියන රූපේ දැන් හැදුවේ කන නෙවෙයි, සිත. කනට පුළුවන් අහන්න විතරයි, සිතට පුළුවන් හිතන්න. හිතනකොට තමයි බස් එකක් කියලා දැනෙන්නේ. හරි. දැන් වතුර වැටෙනවා කියලා හිතනවා නේද? කොහොමද දැනගත්තේ? මේ වෙලාවේ දැනගත්තේ කොහොමද? සද්දේ ඇහෙනවා, හිතෙන් හිතනවා. ඒකට වතුර හැදුවේ දැන් මේ මොහොතේ කනද හිතද? හිතනේ. කනට බෑනේ වතුර හදන්න. කනට පුළුවන් එක වැඩයි. මොකද්ද? අහන එක. නේද? කන ඇහුවා, එයාගේ වැඩේ කළා. ඉතුරු වැඩේ හිතට බාර දුන්නා. ඒ ඇහුණ එකට අදාළ රූපේ මොකද්ද කියලා නිර්මාණය කරන්නේ කවුද? හිත. නේද? පැහැදිලිද? කන දැනට හිතාගන්න සද්ද අහනවා විතරයි. ඒකට අදාළ වතුර කියන එක හදන්නේ හිත. දැන් හිතට ඒ වතුර කියන එක, වතුර වැටෙනවා කියන එක හදන්න උදව් වුණේ මොනවද? දැන් ඒ සද්දේ අපිට වතුර වැටෙනවා කලින් ඇහිලා තියෙන්න ඕනේ. කලින් දැනගෙන තියෙන්න ඕනේ. ඒ පෙර ඇසුරක් උදව් වුණා. ඒකට දැන් ඇහෙන සද්දෙට පෙර ඇසුර අපි ගැලපුවා. කලින් දැනගෙන හිටියේ එක. අතීත දෙයක් ඇදලා ගත්තා. අතීතේ අපි අත්දැකලා නැත්නම් වතුර වැටෙන එක. දැන් වතුර මැවෙයිද? නෑ. දැන් සද්ද ඇහුණාට වතුර මැවෙන්නේ නැහැ. කලින් අත්දැකලා තිබුණේ. මේ පෙර අත්දැකීම. පෙර ඇසුරක් ගත්තා. නේද? එතකොට ඒ ගත්තු එක පෙර ඇසුරක් නම් ගත්තේ, අතීතෙන් නම් ගත්තේ. අතීතේ දැන් තියෙනවද? නැහැ. දැන් ගිවිලා ඉවර එකක් තමයි ගත්තේ නේද? අතීතේ. කලින් සමහර විට ඊයේ අත්දැකපු එකක් වෙන්න පුළුවන් නේද? ඒ කලින් අත්දැකීම දැන් ඉවරනේ. ඒකට අදාළ සටහනක් ඉතුරු කරගෙන තිබුණා හින්දා තමයි දැන් ගන්න පුළුවන් වුනේ. ඒකත් හොයන්න ඕන. දැන් දැනට තේරුම් ගන්න, ওই සටහන ඉතුරු වෙලා තිබුණා හින්දා නේද දැන් වතුර හැදුවේ? ඕක නැති පුරා නම් දැන් වතුර හදන්න බැහැ නේද? ඈ ඒ ටික හොයමු. ඉතින් හොයන්න ඕන ඒ ටික හොයාගන්න. හෙව්වොත් දහම දකින්න පුළුවන්. දැන් පළවෙනි දේ තේරුම් ගන්න, ඒ අතීත සටහන තිබුණ නැත්නම් දැන් ඕක හැදෙන්නේ නෑ. හිතට ඕක හදන්න බෑ නේද? එතකොට හිතට ඕක හදන්න ಜಾති දෙකක් උදව් වුණා. එකක් තමයි අතීත අත්දැකීම. අනිත් එක මොකක්ද? දැන් ඇහුණ සද්දේ. දැන් ඇහුණ සද්දෙයි අතීතයේ ওই සද්දෙට අදාළව දාගෙන තිබුණ සටහන නේද? ඒ ಜಾති දෙක උදව් කරගෙන තමයි මේ මොහොතේ හිත ඕක නිර්මාණය කළේ. දැන් අපි ඒක හැදුවේ කොහොමද බලන්න කලින් දැන් ඕක හිත නිර්මාණය කළා කියන එක පැහැදිලිද? සද්දය ඇහෙනකොට වතුර නිර්මාණය කළේ හිත නේද? දැන් ඔය සද්දය ඇහෙනකොට බස් එකක් නිර්මාණය කරන්නේ හිත නේද? ඈ එහෙනම් මේ මොහොතේ ඔය පේන්නේ එළියේ තියෙන එකද හිතෙන් හදන එකද? මේ මොහොතේ පේන. හිතෙන් හදන එක නේද? හිතෙන් හදන එක එළියද තියෙන්නේ හිත ඇතුලේ. හිත ඇතුලේ. ඈ? තව දැන් හිතෙන් හදන එක හිත ඇතුලේ මිසක් එළිය තියෙන විදිහක් නෑ. ඈ? සිස්සරේ ඉඳන් දන්න එකක්. දැන් හැදුනේ කොහෙද? සිතේ. ඒක ඇදලා ගත්තා. ඇදලා අරන් දැන් එකක් හැදුවනේ. මං අහන්නේ දැන් හදපු එක තියෙන්නේ එළියද හිත ඇතුලේ? ඔබ හැදුනේ හිතේ නේද? ඒ වුණාට අපි විශ්වාස කළේ බස් එක කොහේ තියෙනවා කියලාද? එළියේ තියෙනවා. අපි විශ්වාස කළේ අර වතුර කොහේ තියෙනවා කියලාද? එළියේ තියෙනවා කියලා. දැන් මුලා වුණා නේද? හිතෙන් හදපු එක දිහා බලලා එළියේ තියෙන එකක් බාරගත්තා. නේ? හිතේ හදපු එකක් දැකලා පිළිගත්තේ එළියේ තියෙන සතර මහා ධාතුව. සතර මහා ධාතුව කියන්නේ මොනවායින් හරි හැදිච්ච දෙයක්. දැන් හිතේ හැදුන එක සතර මහා ධාතුද? මේ හිතේ පෙන්නපු එක අල්ලන්න පුළුවන්ද? බැහැ. නේද? හිතේ හදපු එක සතර මහා ධාතු වෙන්න බෑනේ. එළියේ තිබුණත් නේ සතර මහා ධාතු වෙන්නේ. දැන් බස් එක තමන්ගේ හිත ඇතුලේ ශරීරය තුල කියමුක හිත තියෙන්නේ කොහෙද දන්නේ නැහැ. දැන් බස් එක තියනවාද? ශරීරය ඇතුලේ. ඈ? ඒ සතර මහා ධාතුව හිත ඇතුලේ තියෙන්න බෑ. හිතට අරමුණු වෙන්නේ මනෝමය දේවල්. ඒක සතර මහා ධාතු නෙමෙයි, රූප නෙවෙයි. මනෝමය, මනස නිර්මාණ. ඒවට නමක් දෙනවා ධම්ම කියලා. ධම්ම. මන ධම්ම. ඒක දැනගන්නේ මොකෙන්ද? මනෝ විඥානය. ඒ මනස නිර්මාණය කරන ධම්ම ටික ඒ අරමුණු වෙන්නේ මනෝවිඤ්ඤාණයට විතරයි. වෙන කාටවත් දකින්න බෑ. ධම්ම කියන ඒවා පේන්නේ මනෝවිඤ්ඤාණයට. ධම්ම ටික හදන්නේ මනස. සිතේ වයි හැදෙන්නේ මනෝමය දේවල්. ඔව්, මනෝමය දේවල්. මනෝ රූප කියලා ඉතින් ඕනනම් කියන්න පුළුවන්. يعني මනසෙන් හදන රූප. අපි දැන් හීනෙන් දකින්න. ඉතින් මනෝ රූප කියලා කියන්න පුළුවන් නේ. ඒ කියන්නේ සතර මහා ධාතු රූප කියන්න බෑනේ. සතර මහා ධාතු නෑ ඒවයි. සතර මහා ධාතු වුණා නම් එහෙම ඒක අනිත්‍යයටත් පේනවා. අපේ හිතේ හැදෙන ටික අනිත්‍යයටත් පේනවා. ඔබ බැරි වෙලාවත් සතර මහා ධාතු වුණා නම්. නේ? දැන් එහෙම පේන්නේ නැනේ එක එක්කෙනා හිතන එක පේනවද Tamanට? නෑ. තමන් හිතන එක අනිත් අයට පේනවද? නැහැ. එහෙනම් ඔය මොනවද හිතේ ඇති වෙන දේවල් නේද ඔය දකින්නේ දැනගන්න? ඒත් අපි දැනගන්නේ අපේ හිතෙන් හදලා දෙන දේවල්. විඤ්ඤාත කියන්නේ දැන් මනසෙන් හදන ධම්ම ටික. ධම්ම හදන්නේ මනස. ඒක තමයි අර මුලම ධම්මපදේ ගාථාවෙන් කියන්නේ මනෝ පුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා කියන්නේ. මනෝ පුබ්බං ගමා ධම්මා. ධම්ම වලට කලින් ඉන්නේ මනස. හරි. මේ මනසයි ශ්‍රේෂ්ඨ. ධම්ම පස්සේ මනස ආදනය ගන්න ධම්ම කියන්නේ. නේද? මනෝසෙට්ටා. මේ ධම්ම කියන ඒවා මනෝමය. මනෝමය දෙයක් ධම්ම කියන්නේ. මනසෙම නිර්මාණය මනෝමයද ධම්ම කියන්නේ. ඒතට ඒ ධම්ම ටික තමයි ඔන්න විඥානේ මනෝ විඥානේ දැනගන්නේ. දැන් අපි මේ මොහොතේ සද්දය ඇහෙනකොට මනසෙන් දැනගත්තේ මනස හදපු ධම්ම ටික. දැන් වතුර කියන එක මනසේ හදපු ධර්මතාවය. බස් එක කියන එක මේ මොහොතේ මනසේ හදපු ධර්මතාවය. මනසටයි අරමුණ වෙන්නේ නේද?
මන ධම්ම ඒක දැනගන්න ගතියට කියනවා මනෝ විඥාණය කියලා. මන ධම්ම මනෝ විඥාණය. එතකොට දැන් මනෝ විඥාණයෙන් දැනගත්තේ මනස නිර්මාණයක් මිසක් එළියේ තියෙන එක නෙවෙයි. අපේ මෝඩකමට තමයි හිතන්නේ ඔය දැනගත්තේ එළියේ තියෙන එක කියලා. අපි ඇත්තටම මනසේ හදපු එක දැකලා ඔය දැක්කේ එළිය තියෙන එක කියලා විශ්වාස කරන්නේ මෝඩකමටනේ නේද? දැන් හීනයක් දැකලා ඕක තියෙන්නේ එළියේ කියලා විශ්වාස කරනවා නම් මෝඩකමටනේ. ඕක අපට තේරෙන්නේ නැහැ. දැන් ඔය මෝඩකමට තමයි අර වතුරට එබෙන බල්ලා අහුවෙලා තියෙන්නේ. බල්ලා වතුරට එබිලා හිතනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. එයා දන්නේ මනසෙන් හදපු එක මනස දැනගත්තා කියලා. එයා ඇත්තටම දැක්කේ හිතේ සකස් වුණ බල්ලා. මේ තර මන ධම්ම මනෝ විඥාන කියන එකට එයාට සිහිය නුවණ තියන්න බෑ. නුවණක් නැහැ. එයා දැඩිව විශ්වාස කරන ඔය දැනගත්තේ එළියේ ඉන්න බල්ලා. වතුරේ ඉන්න බල්ලා කියලා. නේද? දර බල්ලා රැවටිලාද නැද්ද? රැවටිලා. බල්ලෙක් ළිඳට එබිලා අන්න ළිඳේ බල්ලෙක් ඉන්නවා කියනකොට ඌ රැවටිලානේ. ඒක එතන ඇත්තට වෙලා තියෙන්නේ මොකද්ද? එයාගේ මනසෙන් බල්ලෙක් හදලා ඒක දැනගෙන ඒ බව නොදන්න කමට පිළි අරන් තියෙන්නේ එළියේ තියෙන දේ. බල්ලා රැවටිලානේ. ඇයි? මනසේ හදපු එකක් දැකලා ඌ විශ්වාස කරනවා ඒක තියෙන්නේ එළියේ කියලා. එතකොට අපි වතුර ටික දැන් හැදුවේ මනසේ. විශ්වාස කළේ එළියේ තියෙනවා. අපි මේ මොහොතේ බස් එක හැදුවේ මනසේ හිතේ. විශ්වාස කළේ ඕක තියෙන්නේ අර පාරේ. ඒ බල්ලගේ මානසිකත්වේ නේද අපිත් ඉන්නේ. හිතේ හදපු එක දැක්කලා ඒ බව දන්නේ නැහැ. දැන් බල්ලා දන්නේ හිතේ හදපු බල්ලෙක් දැක්කා කියලා. ඌ හිතන්නේ මේ එළියේ ඉන්නේ කවදම දැක්කේ. නේ අපිටත් ඔතෙන්ට සිහිය නෝන නැහැ. දැන් හිතේ හදපු එක හිතේ දැක්කා කියන තැන අපිට සිහිය නෝන නැහැ. ඇයි? අපි පුරුදු කරලා තියෙන්නේ එළියේ තියෙන දෙයමයි ඔය දැනගන්නේ. අපි පුරුදු කරලා තියෙන්නේ මේ ආයතන වලින් දැනගන්නේ එළියේ තියෙන දේවල්ම කියලා බාර ගන්න. මේ සංසාරේ ආවේ මේ විදිහට. හරි. එළියේ තියෙන දෙයක්මයි ඔය ආයතනෙන් දැනගන්නේ කියන විශ්වාසය. ඒ විශ්වාසයේ දැඩි හින්දා තමයි අපිට ඕක දැන් ඕක තේරුම් ගන්න බැරි. ඇහෙන්නේ සද්ද විතරනේ. ඉතින් රූප ටික හැදෙන්නේ හිතේ. ඒ ඇත්ත වැහෙනවා අපේ පරණ පුරුද්දට. ලෝකෙට අයිති පුරුද්දට. ලෝකෙට අයිති පුරුද්ද තමයි ඔය දැනගන්නේ එළියේ තියෙන දෙයක්මයි. ඒකට කියනවා ආයතන මුලා. දැන් ආයතන කෘත්‍ය වැහිලා එයාට කරන්න පුළුවන් එක වැහිලා. ආයතන කෘත්‍ය තමයි අර හතරක් වෙන්නේ. දිට්ඨ සුත මුත විඤ්ඤාණ. ඒ ටික අපිට වැහිලා තියෙන්නේ. අපි හිතනවා අර එළියේ තියෙන ඒවා දැනගන්න පුළුවන්. හරි? එහෙන් දැකලා දැනගන්නේ එළියේ තියෙන ඒවා කියලා අපි විශ්වාස කරනවා නේද? මේ ඇහෙන් දකින්නේ බාහිරේ තියෙන ඒවමයි කියලා නේද අපි හිතන්නේ. ඒ බල්ලා ඔය කතාව කිව්වොත් ළින්දට එබිලා. මේ ඇහෙන් දකින්නේ එළියේ තියෙන දෙයමයි කියලා කිව්වොත් අපි කියනවා ඌට මෝඩ බල්ලා කියලා. නේද? අපිත් කරන්නේ ඒකමයි. ඔය පේන්නේ එළියේ තියෙන දේමයි කියලා අපි විශ්වාස කරනවා. හරි. එතකොට අපිට පේන්නේ අපි ඉන්න මුලාව. දැන් බල්ලට පේන්නේ බල්ලා මුලා වෙලා කියලා. ඌ හිතන්නේ එළියේ බල්ලෙක් ඉන්නයින් තමයි ඔහොම පේන්නේ. අපි හිතන්නේ ওই එළියේ තියෙන නිසාමයි ඔහොම පේන්නේ. ඉතින් ලේසි නෑ ඔබ තේරුම් ගන්න. ඉච්චර අපි රූපයට අහුවෙන. එහෙන් දකින දේ එළියේ තියෙනවමයි. දැන් අපිට පේන්නේ අපි හිතන් රැවටිලා කියලා. දැන් හොයන්න ඕනේ. ඇයි මේක පේන්නේ නැත්තේ? ඇයි අපි දැඩිව විශ්වාස කරන්නේ බල්ලා රැවටුණා අපි රැවටුනේ නැහැ කියලා? දැන් බල්ලා තැහෙන් දැකලා නේ දැනගත්තේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ක්‍රියාකලේ බල්ලා වතුරට එබෙනකොට මොන ආයතනද වැඩ කළේ? ඇසයි සිතයි. චක් ආයතනයයි මන ආයතනයයි. නේද? බල්ලා වතුරට එබෙනකොට වැඩ කළේ චක් ආයතනයයි මන ආයතනයයි. දැන් අපි මේ පොත දිහා බලනකොට වැඩ කරන්නේ මොනවද? චක් ආයතනයයි මන ආයතනයයි. දැන් පොත තියෙන්නේ කොහේ කියලාද හිතෙන්නේ? මේසෙ උඩ. මේ දැන් බල්ලට ඔය පේන බල්ලා ඉන්නේ කොහේ කියලාද හිතෙන්නේ? ළිඳේ. එයාගෙත් ඇහැයි හිතයි වැඩ කළේ. අපිත් ඇහැයි හිතයි වැඩ කළේ. දැන් බලමු කාගේ ඇහැද ඇත්ත කාගේ ඇහැද බොරු කියලා. දැන් බල්ලගේ ඇහෙන් මොකද්ද කරන්නේ? ඇහැ ඇතුලේ සටහනක් හදලා දෙනවනේ. මේ ඇහැට පුළුවන් එච්චරනේ. ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බයක් හදනවා. දැන් බල්ලගේ ඇහැ ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බේ ඌ වතුරට එබෙනකොට කියලා හිතන්න. ඒකේ බල්ලෙක් වගේ සටහනක් තියනවද නැද්ද? තියන. මේ එතකොට බල්ලගේ ඇහි වැරද්දක් තියනවද? ඇහි වැරද්දක් නැහැ නේ. ඇහි වැරද්දක් තිබුණොත් තමයි අර සටහන හැදෙන්නේ. නේද? දැන් ඕගොල්ලෝ මේ පොත දිහා බලනකොට ඇහැ ඇතුලේ සටහනක් හැදෙනවනේ. ඒ සටහනේ පොතක ඡායාවක් තියෙනවා. නේද? බල්ලා ළිඳට එපෙනකොට බල්ලගේ ඇතුලේ හැදෙන සටහනේ බල්ලෙක්ගේ සටහනක් ඡායාවක් තියෙනවා. නේද? එතකොට අපේ ඇහැ හරි බල්ලගේ ඇහැ වැරදිද නැත්නම් බල්ලගේ ඇහැ හරි අපේ ඇහැ වැරදිද නැත්නම් දෙකම හරිද? දෙකම හරි. වැඩ කරන හැක්කෙන්ද ඇහැ ඇතුලේ සටහන හැදෙනවා නේද? එහෙම හැදෙන්නේ නැත්නම් ඇහි ලෙඩ. ඇහි සුද බැඳිලා නම් එහෙම ඔක හැදෙන්නේ නෑ. නේද? ලෙන්ස් එක මාරු කරන්න වෙනවා. ඒක ක්‍රියා කරන හැක් කියන්නේ ඇහ ඇතුලේ ඔක හැදෙනවා නම් නේද? ඒ ඇහි වැරද්දක් නෑ. ඇහ කියන්නේ අර කැමරාව වගේ දැන් ෆොටෝ එකක් ගන්නවා. නේද? ඊළඟට මොකද වෙන්නේ? හිත. දැන් ඇහි වැඩේ ඔය සටහන ආරම්භනේ. අපේ ඇහත් පොතේ සටහන ආරම්භ දුන්නා, බල්ලගේ ඇහත් බල්ලගේ සටහන ආරම්භ දුන්නා. ඇහි වැරද්දක් නැහැ. දැන් ඔය ආරම්භ දීපු සටහන අපි ප්‍රොජෙක්ට් කළොත් එහෙම මේ පිටියට ප්‍රොජෙක්ට් කළා කියලා හිතන්න. දැන් බල්ලගේ ඇහ ඇතුලේක ප්‍රොජෙක්ට් කළොත් අපිට ඒකේ බල්ලෙක්ගේ සටහනක් තියනවද නැද්ද? තියනවා. අපේ ඇහැ ඇතුලේ හැදුන එක ප්‍රොජෙක්ට් කළොත් ඒකේ පොතක සටහනක් තියෙනවද නැද්ද? තියෙනවා. නේද? දැන් බලන්න මේ ඇහේ ලෙන්ස් එකෙන් ඇහැ තුලට ප්‍රොජෙක්ට් කරන. දැන් අපි හිතමු අපි මෙහි වාඩි වෙලා ඒ ප්‍රොජෙක්ට් කරපු එක දිහා බලන් ඉන්නවා. චිත්‍රපටියක් වගේ. දැන් ඒ බලන එක්කෙනා කාටද උපමා කරන්න පුළුවන්? ඇහෙන් අරන් දෙන එක කවුද බලන්නේ? හිත නේද? දැන් මතක තියාගන්න හිත බලන්නේ එළියේ තියෙන එක දිහාද ඇහැ උපද්දලා දීපු එක දිහාද? ඇහැ උපද්දලා දීපු එක දිහා. ඇහැ නැත්තම් හිතට එළිය දිහා බලන්න පුළුවන්ද? බෑ. ඒක පැහැදිලි නේද? දැන් බල්ලගේ ඇහැ තිබුණ නැත්තම් එහෙම ළිඳේ තියෙන එක බලන්න පුළුවන්ද? බෑ. බෑ. අපේ ඇහැ තිබුණ නැත්තම් මේ එළියේ තියෙන පොතක් දිහා බලන්න බෑ. එතකොට මේ ඒ කියන්නේ හිතට බෑ. ඇහැ තිබුණ නැත්තම් හිතට ගිහින් බලන්න බෑ එළියේ තියෙන මොනවද කියලා නේද? හරි. එහෙනම් හිත බලන්නේ එළියේ තියෙන එක දිහා නෙවෙයි. ඇහැ හදපු එක දිහා. ඇහැ ප්‍රොජෙක්ට් කරලා දෙන එක දිහා නේද හිත බලන්නේ. එතකොට දැන් බල්ලගේ හිත බලන්නේ බල්ලගේ හේ හදලා දීපු ඒ චිත්‍රයේ දිහා. ඒකේ තියෙනවා සටහන. එතකොට ඒ සටහනේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා. අපේ ඇහැ හදලා දීපු සටහන දිහා හිත බලලා ওই සටහනේ පොතක් තියෙනවා කියලා හිතනවා. බල්ලගේ හිත හිතනවා බල්ලෙක් ඉන්නවා, අපේ හිත හිතනවා පොතක් තියෙනවා. නේද? ඒ එතන වැරද්දක් තියෙනවද? අපි දෙන්නම වාඩිලා චිත්‍රපටියක් බලනවා කියමුකෝ. එකක බල්ලෙක්ගේ සටහනක් අනිත් එකේ පොතක සටහන. දැන් හිත කියන අන්න බල්ලෙක්, අන්න පොත. එහෙම හිතන එක වැරදිද? ඒකත් ලොකු වැරද්දක් නෑ නේද? හිතන එකෙත් වැරද්දක් නෑ. දැන් දකින්න එකෙත් වැරද්දක් නෑ, හිතන එකෙත් වැරද්දක් නෑ. එහෙනම් වැරද්ද තියෙන්නේ කොහෙද? එළියේ තියෙනවා. ඔය දකින්නේ එළියේ තියෙන එක කියලා එක නේද වැරද්ද? දැන් අපි හිතන එක නෙමෙයි වැරද්ද. දැන් හිතනවා කියන්නේ අනිත් පැත්තට හිතන මන දන්න මනෝ විඥාන. ඒ වැරද්ද හීනයක්. හිතේ හදපු දේ හිත දැනගන්නවනේ. ඇත්තටම දැන් අපි චිත්‍රපටිය දිහා බලලා හිතනවා. හිතන්නේ හිතෙන් හදන එකනේ හිත දැනගන්න. නේද? ඒතර බල්ලා හිතෙන් හදපු එක ඔහුගේ හිත දැනගත්තා. අපි හිතෙන් හදපු එක අපේ හිත දැනගත්තා. ඒ හිතේ ක්‍රියාකාරීත්වය. හේ ක්‍රියාකාරීත්වය වර්ණ සටහන හදලා දෙන එක, හිතේ ක්‍රියාකාරීත්වය හිතන එක. ඉතින් හිතුවා කියලා වරදක් නෑ. හැබැයි හිතුව එක හිතුවා කියලා දැක්කොත් වරදක් නෑ. ඒ මනසේ හදපු එකක් මනස දැනගත්තා කියලා දැක්කොත් වරදක් නෑ. ඔය දැක්කේ සතර මහා ධාතු රූපේ කියලා හිතුවා. අන්න වැරදිලා නේද? රැවටිලා නේද? තේරුණා. දැන් බල්ලගේ හිත ඔහොම පේන්නේ බල්ලෙක් කියලා හිතුවට වරදක් නැහැ. හැබැයි ඔය පේන බල්ලා ඉන්නේ එළියේ සතර මහා ධාතු කියලා හිතුවොත් එතකොට නේද වරදින්නේ? හරි. හිතට තේරුම් ගන්න හිතට බෑ සතර මහා ධාතු කියන්න. හිතට පුළුවන් මනසේ නිර්මාණය කරන ඒවා පෙන්වන්න විතරයි. ධම්ම කියන එක විතරයි මනසට අරමුණ වෙන්නේ. ධම්ම කියන්නේ සතර මහා ධාතු නෙවෙයි. මනසේ නිර්මාණය. ඒකයි මන ධම්ම මනෝ විඤ්ඤාණ. මනෝ විඤ්ඤාණයට බෑ සතර මහා ධාතු රූප බලන්න. පුළුවන් වුණා නම් අපිට හැක්ක ඕනේ. මේ චක්කු විඤ්ඤාණය ඕනේ නෑනේ. මනෝ විඤ්ඤාණයට ගිහින් රූප බලන්න පුළුවන් වුණා නම් මනෝ විඤ්ඤාණයට පුළුවන් එක දෙයයි. මොකද්ද? මනසේ හදලා දෙන ධම්ම ටික බලන්න. ඒකට තමයි විඤ්ඤාත කියන්නේ. මනසට පුළුවන් එකම දේ මනසෙන් හදලා දෙන එක දිහා බලන්න විතරයි. එයාට පුළුවන් කමක් නැහැ එළියේ තියෙන සතර මහා ධාතුක බලන්න. එයාට එළියේ තියෙන රූප බලන්න බෑ මනසට. පුළුවන් වුණා නම් ඇහැ ඕනේ නේද? ඇයි අපිට ඇහැක් ඕන වෙලා තියෙන්නේ? එළියේ තියෙන ඒවා බලන්න. මේ ඇහැ නැතුව වැස් දෙක වහගෙන ඔන්න හිතට පේනවා නම් එළියේ තියෙන ඒවා ඇහැ ඕනද? ඇහැ ඕනේ. එහෙනම් ඇහැ කරන වැඩේ නෙවෙයි හිත කරන. හරි? හිතට බෑ ඇහැ කරන වැඩේ කරන්න. හිතට පුළුවන් මනසෙන් හදලා දෙන දේක් දිහා බලන්න නම් පුළුවන්. ඒකයි ඒක මන ධම්ම මනෝ විඥාන කියන්නේ. ඒකට හිතට දැනගන්න පුළුවන් හිතේ නිර්මාණයක් විතරයි.